Bidhi Pedaru Sri Lanka Di Medipur Kerala Sri Lanka
Sri Lanka
Sri Lanka
Sri Asiri Sri Ni Sri Lanka
See Sri Lanka. ඒකීය දේශයක් උදෙසා පහන් දොරක් නව සීලන්ත ස්පර් සංවිධානයේ
Radio
Sri Lanka presented by Spur New Zealand සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව සීලන්ත ස්පර් සංවිධානය සජීවීව තිරින කරන සී Sri Lanka ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
අයිබෝවන්, අද 2018 සැප්තැම්බර් මාසේ 21 වෙනි සිකුරාදා. වලාකුළු එහෙම් මෙහෙම් තිබුණත් නිල් අහස ඉරු එළිය නිසා අද ලස්සන දවසක් වුණා. ඒ දවල් කාලේ. ඉතින් දැන් එළඹිලා තියෙන රාත්‍රියත් සුන්දර රාත්‍රියක් වෙයි. මෝරණ හඳ, තරු පිරුණු ආකාශය. ඉතින් මේ සුන්දර මොහොතේ අදත් අපි ඔබේ නිවහන්ට ගොඩ වෙන්නේ මෞබිමේ තොරතුරුත් ලස්සන ගීත කීපයකුත් අරගෙන. අද අපි තෝරගත්ත සමහර ගීතවල විශේෂත්වයකුත් තියෙනවා. තව මොහොතකින් අපි ඒ ඇයි කියලා කියන්න බලාපොරොත්තු වෙනවා. අද අපේ වැඩසටහනට අලුතින් එකතු වෙනවා ශිල්පීන් දෙපළක්. මහින්ද ඒ විස්තර ඔබට කියාවි. ගෙවිගෙන යන සතියේ මෞබිමේ ප්‍රවෘත්ති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තරඟ වාර දෙකකට පමණක් මුහුණ දී තරඟයෙන් ඉවත් වෙන්න සිදුවීම කාගෙත් කතාබහට ලක් වුණා. හතුරු සිංහට රුපියල් ලක්ෂ 50ක පමණ මාසික පඩියක් ලැබෙන බවත් සමහර පුවත්පත්වල තිබුණා. නමුත් එහි සත්‍යතාවය හරියටම දන්නේ නැහැ. ඊළඟට ජනාධිපති හිටපු ආරක්ෂක ලේකම් ඝාතන සැලැස්මක් පිළිබඳවත් නොයෙක් තොරතුරු පුවත්පත්වල පළ වෙලා තිබුණා. මෞබිමේ ලක්ෂ 4කට වැඩි ජන කොටසක් මේ වෙලාවේ නියඟයෙන් පීඩාවට පත් වෙලා ඇති බවයි ආරංචි. ඔවුන්ට සහන සැලසීමට රුපියල් මිලියන 9000ක් වෙන් කර තිබෙන බවත් පීඩාවට පත් අයට පානීය ජලය, වියලි ආහාර සහ අනෙකුත් සහන සැලසීමට ත්‍රිවිධ හමුදාවේ උදව්වෙන් කටයුතු කරගෙන යන බවත් ආරංචි. ශ්‍රී ලංකාවේ හමුවන පැරණිම ලිඛිත ග්‍රන්ථයක් වන ත්‍රිපිටකය රජයේ නිල ප්‍රකාශයක් ලෙස මුද්‍රණය කිරීමත් මේ සතියේ සිදු වූ විශේෂ සිදුවීමක්. අද සැප්තැම්බර් 21 වෙනිදා නව සීලන්තේ ඔක්ලන් නුවරත් අද විශේෂ දෙයක් සිද්ධ වුණා. ඔක්ලන් වල ජීවත් වෙන ශ්‍රී ලාංකික සමාජයට අද අලුත්ම සමාජිකයෙක් එකතු වුණා. ඒ මීට පැය කීපයකට පෙර. ඒ අලුත් සමාජිකයා පුංචි පුතෙක්. පුතාගේ අම්මයි තාත්තයි අචිනි සහ දිලංක ඇරවගොඩ. අලුත් අමුත්තගේ ලොකු අක්කා ඉමායා ඇරවගොඩ. නව සීලන්ත ස්පර් සංවිධානයේ ආරම්භක සමාජික සමාජිකාවන් සමාජිකාවක් මාලනී සුනිල් ඇරවගොඩ. ඒ වගේම අනුලානි, නීල් ලියනගම, අලුත් මුණුපුරෙක්ගේ අත්තම්මලා සීයල වෙලා. ඔබ සියලු දෙනාටම මේ ප්‍රීතිමත් අවස්ථාවේ අපේ හෘදයාංගම සුභපැතුම් පිරිනමනු. ඔක්ලන් නුවරවාසී සැම දෙනාම එකතුව. පුතෙක් ඉපදුනා කිව්වම පිය පදවිය, මව පදවිය සතුට සමග දැනෙන ආඩම්බරයත් ඒ එක්කම වගකීමත් විශාලයි. අලුත් පුංචි පුතු පැටියව දැක්කම තාත්තා, අම්මා හිතේ මොනතරම් ආදරයක් ඇතිවෙනවද? මොනතරම් ප්‍රාර්ථනා, බලාපොරොත්තු පොඩි ගහනවද? මුලින්ම පුංචි පුතාව අතට ගත්ත වෙලාවේ තාත්තා කෙනෙකුට, අම්මා කෙනෙකුට ඇතිවෙන හැඟීම කියන්න වචන මදි. පුංචියට පුංචි අම්මගේ තුරුල්ලට ගුලි වෙලා ඉන්නකොට තාත්තට දැනෙන හැඟීම පුතු මුල්වරට දැක්කම තාත්තගේ අම්මගේ දෙන්නගෙම ඇස්වල කඳුළු ඒ කියන්නේ සතුටු කඳුළු ලොකු ආඩම්බරයකුත් දැනුණා කාලයක් පුරා අම්මගේ කුස ඇතුලේ ඉඳන් කරපු දඟකාරකම් මතක් වෙනවා ඇති අද පුතාව දකිනකොට මේ ලෝකේ අම්මයි තාත්තයි අම්මටයි තාත්තටයි ඉන්න උතුම්ම වස්තුව දරුවන් පුතෙක්ගේ දුවෙක්ගේ සිනහව දෙමව්පියන්ගේ හිත්වල සතුට මෝදු කරන දෙයක්. ඉතින් අද ඔක්ලන් නුවර ශ්‍රී ලංකා පවුලට එකතු වුණු අලුත් අමුත්තා නැවත වරක් අපි ඉතාම ආදරෙන් පිළිගන්න. ඒ වගේම අපි සුනිල් එදිරිසිංහ එක්ක එකතු වෙලා අලුතෙන් ඉපදුන පුංචි පුතාට ආශිර්වාද කරනවා නිදුක් නිරෝගී ජීවිතයකට. කුමාරදාස සපුතන්ත්‍රි ගීතය ලිව්වේ සංගීතවත් කළේ රෝහණ වීරසිංහ. මේ අද දවල් කාලයේ ඉපදුන චූටි පුතාට නවසීලන්ත ස්පර් සංවිධානයේ සහ සීසර ලංකා ගුවන්විදුලි කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම ඔක්ලන්ඩ් වාසීන්ගේ සුබ පැතුම්. මෙන්න ගීතය.
දෙයි පැදුණු නැවුම් ලොවට සිහු දෙවිය විවරම් දෙන්න පතිනි මවුනි බැල්ම හෙලා අද සුව යහනේ රකින්න අදයි පැදුණු නැවුම් ලොවට සිහු දෙවිය විවරම් දෙන්න පතිනි මවුනි බැල්ම හෙලා අද සුව යහනේ රකින්න ලිඳුනහවන්නට රුවන් පිරිත පැන්වදති සිරිමාබෝ පත්සෙලැවි මෙත්සීලෙන් සුවයන දෙති දහසක් දෙවු බමුන් නිතින තුන්තිස් පැය තනිරකිති සඳහිරු දෙපසින් නවදිව කල්පයකට ආයු දෙති කල්පයකට ආයු දෙති අදයි පැදුණු නැවුම් ලොවට සිහු දෙවිය විවරම් දෙන්න පතිනි මවුනි බැල්ම හෙලා හද සුව යහනේ රකින්න සක්බුදු වදන් විතර නැළවිලි ගියෙන් ගයති සිරිදළදා හිමිසරණින් පිහිට ලබා නිදුක් වෙති උපන් පුතුට දෙවන් අතර අහසක් කිරි මවුන් නැති බාලදිලිනු පිළිගන්නට සමන්දවිදු දෝත වෙති මන්දෙවිදු දෝත දෙති අදයි පැදුණු නැවුම් ලොවට සිහු දෙවිය විවරම් දෙන්න පතිනි මවුනි බැල්ම හෙලා අද සුව යහනේ රකින්න අදයි පැදුණු නැවුම් ලොවට සිහු දෙවිය විවරම් දෙන්න දිවිවෝනි බැල්ම හෙලා අද සුව යහනේ රකින්න
අයිබුවන් දෑබරසන්නනි අද අපි අපේ වැඩසටහනේ තරමක වෙනසක් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සතුටුදායක වෙනසක් සුජාතා කිව්ව වගේ අපේ වැඩසටහන වලට අලුතින් ශිල්පීන් දෙදෙනෙක් අද එකතු වෙනවා. ඒ අශංක දිනියගේ සහ සුගන්‍යා විජේසේකර. ඉතින් මේ අශංක ගැන මම හිතන්නේ ඔබට එතරම්ම කියන දෙයක් තියෙනවා කියලා. ඔබ පසුගිය සතියේ චමින්ද වල්පොල සංගීත සම්දර්ශනයේ නරඹන්නට ආව නම් රොන්සයා සංගීත සම්දර්ශනයේ නරඹන්නට ආව නම් ඒ සංගීත සම්දර්ශනයේ මම හිතන්නේ ඔබ දකින්න ඇති මේ සංගීත අධ්‍යක්ෂකවරු දෙදෙනෙක් සිටියා ඉන්දියාව සහ ලංකාව. ලංකාව පැත්තේ සංගීත අධ්‍යක්ෂණය කළේ චමිනේ අසංක දිනීගේ. ඉතින් තාමත්ම දක්ෂ ශිල්පියෙක්, විශේෂයෙන්ම ගුවන් විදුලි මේ රෙකෝඩින් පටිගත කිරීම සහ ශබ්ද ඉංජිනේරු අංශයේ සැහෙන පළපුරුද්දක් තියෙන ශිල්පියෙක්. ඉතින් අපි ඉතාමත් සන්තෝෂ වෙනවා ඔහු අපේ වැඩසටහන වලට ඉදිරියේදී සම්බන්ධ වීමට එකතු වීම ගැන. ඊළඟට සුගන්‍යා විජේසේකර, ඇයත් ආධුනික කියන්නට බෑ, මේ ඔක්සන් නගරෙත් නාට්‍යවල පසුගිය නත්තල් සමයේ නාට්‍යවල පෙනී සිටලා තියෙනවා. ඒ වගේම මම හිතන්නේ ඉතාමත්ම හොඳ අන්දමට අපේ වැඩසටහන් මම හිතන්නේ නිෂ්පාදනය කිරීමට එයාටින් එයා අපිට එකතු වෙනවා. ඉතින් මේ දෙදෙනාම 2016 නවසීලන්තයට පැමිණි අය. අපිට මොන ගැසුනේ රුවන් ප්‍රනාන්දු, අපේ සහෝදර රුවන් ප්‍රනාන්දු මහතාගේ අනුදැනුම පිට, ඔහුගේ හඳුනාගැනීම පිට රුවන්ත් අපිත් එක්ක මේ වෙලාවේ සම්බන්ධ වෙලා තියෙනවා. රුවන් ඔබට
අයිබුවන් ශ්‍රී ලංකා වැඩසටහන සිල්ම ශිල්පීන්ට සහ නිවේදකින්ට මේ පොළොව ගිනිගෙන අවුල් රශ්මියෙන් තියෙද්දි වැස්සක් වහිනවා නම් කොච්චර අපිට සන්තෝෂයක්ද නේද? අපි නවසීලන්තේ අපි වැස්සක් වහිනතුරු බලාගෙන සිටියාගේ කාලයක් තිස්සේ අපිට ලැබුණ හොඳ සම්පත් කියලා මම හිතන්නේ. ඇත්තටම මම නෙමේ මේ මේක අපිට මේ අසංකව මුණ ගැහුණේ අපට මුලින්ම ප්‍රියානන්ද විජේසුන්දර සන්ධ්‍යා සහ විජේසුන්දර දෙදෙනාගෙන්. සාමාන්‍යයෙන් ප්‍රියා, සාමාන්‍යයෙන් විශේෂ වශයෙන් ප්‍රියා මේ වගේ කලා ශිල්පී කම්බුනාම උපදමා ඒක දිලිසෙන්නට හැරලා ඒක තමයි අපිට දෙන මේ දායාදී. එදා රොන්සයා වේදිකාවේදී අපිට කිව්වා අපිට ලැබුණු එක්තරා ලොකු සම්පතක් කියලා. ඇත්තටම සම්පතක්. බොහොම කලාතුරකින් තමයි අපිට ලැබෙන සංගීත ශිල්පියෙක්, විශාරදයෙක් සහ තාක්ෂණ විද්‍යාවේ ඉහළ මට්ටමටම උපාධි ලැබූ කෙනෙක් හම්බ වෙන්නේ. අද එවැනි දෙයක් අපිට හඳුන්වා දුන් ප්‍රියාට සහ සන්ධ්‍යාට සහ මනෝරිට අපි මගේ ස්තුතිය පුද කරනවා. ඔහුගේ කලෙලි බැසීම දුටි අපි රොන්සයා ප්‍රසංගෙන්. අසංක ගැන මම කිව්වොත් මෙන්න මෙහෙම ටිකක් අපේ අසන්නන්ට දැනගන්නට. අසංක ඔබ අහගෙන ඉන්න ඇති, මගට පොඩ්ඩක් වැරදුනොත් ඔයා හොනි වැරදි කරන්නේ කියලා මං ඉල්ලා සිටිනවා. Southern Institute of Technology, Southern Auckland-te avuru deheka vishesha Bachelor of Audio Production vidham upadhiya labagena saha Lankawa Institute of Computer Production Sri Lanka hi computer technology සංගීතමය උපාධියත් ලබාගෙන, ඩිප්ලෝමාත් ලබාගෙන මෙහෙට ඇවිල්ලා ඉතාම දුෂ්කරව අවුරුදු දෙකක් ඔබ සවුත් අයිලන්ඩ් වල ගත කරලා මෙහාට ආපුගෙන අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔහු එපමණක් නොවේ, තාක්ෂණය නෙමෙයි තවත් දෙයක් තියෙනවා. ලක්නෞ සංගීත විශේෂ ඉන්දියාවේ විශ්වවිද්‍යාලයේ ගායන වාදන විශාරද උපාධියකුත් තියෙනවා. දැන් මෙවන් විශාරද සහ තාක්ෂණී ඉහළ මට්ටම ගියේ කෙනෙක් හම්බෙන්නේ අපිට කලාතුරකින්, ප්‍රියානන්දයන් එවැනි කෙනෙක්. ඒ වගේම දක්ෂතා තියෙන ගීත ලියාගන්න පුළුවන් වෙන්න පුළුවන් ගීත තනු හදන්නත් පුළුවන් තමයි හම්බුනු ගැන අපි සන්තෝෂ වෙනවා අසංක ඔබට ඔබ ඉදිරි කටයුතු සාර්ථකව කරගන්න මේ අපි සමගයේ සහයෝගය අපි නොමද ඔබට දෙනවා ඔබත් අපි සමග සැමදා මේ විදිහට කලා කටයුතු කරගෙන ඉන්නතේ කියලා අපි ඔබට ආරාධනය කරනවා දයාබර අසන්නෙනි ඔබට අද අසංක තමයි මේ තාක්ෂණය වැඩසටහනේ
අද ඔබ කිව් වගේ මේ වැඩසටහන මේ තාක්ෂණය පමණක් නෙවෙයි මුළු වැඩසටහනම ඉදිරිපත් කරන්නේ අසංක සහ සුගන්ණියා. හොඳයි ඉතින් අපි දැන් තවදුරටත් අපි කාලය ගන්න නැතුව අපි ඒ ශිල්පීන් දෙදෙනාට අද මේ වැඩසටහන කරගෙන යන්නට අවස්ථාව ලබා දෙනවා. අසංක සුගන්ණියා ඔබට මයික්‍රොෆෝනේ.
බොහොම ස්තුතියි. මම මුලින්ම මේ අවස්ථාව ලබා ගන්නවා මහින්ද අත්තනායක මහත්මයාටත් සුජාත අත්තනායක මහත්මයාටත් ඒ වගේම රුවන් මහත්මයාටත් මාව මේ මෝතර කැඳවා ගැනීම සහ මට මේ අවස්ථාව උදා කර දීම පිළිබඳව ඒ වගේම මම මගේ ආදර අසංක සහෝදරයාටත් ස්තුතිවන්ත වෙනවා. ඔහුගෙන් තමයි මට මුලින්ම මේ වැඩසටහන මෙහෙවන් එන්න කියලා ආරාධනාව ලැබුණේ. රුවන් මහත්මයා කිව්වා වගේ අසංක සහෝදරයා ඇත්තටම ඔහුගේ ඉගෙනීම් කටයුතු කරේ සවුත් අයිලන්ඩ් වල ඉන්න කාගිල් වල තියෙන සදර්න් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි කියන ඒ පාසලේ. ඉතින් මම ඔහු හඳුනා ගන්න එතනින් ඉතින් නැවත වාරයක් මම ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව සහ මම මගේ උපරිම හැකියාවෙන් මේ වැඩසටහන ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. පුංචි පුංචි අඩුපාඩුකම් සිදු වෙන්නට පුළුවන්. මං ඉතාමත් ආධුනිකයි. අද මගේ පළවෙනි ගුවන් විදුලි වැඩසටහන. ඉතින් පුංචිම හරි අඩුපාඩුවක් වුණොත් ඒකට සමා වෙන්න කියලා මුලින්ම මම ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලන්නට කැමතියි. මුලින්ම මේ ආරාධනාව මේ වැඩසටහනට මට ලැබෙනකොට මං කල්පනා කරා අද දවසේදී මම මොනවද කතා කරන්න කියලා. මම මගේ යාළුවොත් එක්ක මේ ගැන කතා බහ කරා. මං ගොඩක් දේවල් අන්තර්ජාලයේ හොයලා බැලුවා. ඊට පස්සේ අන්තිමටම මට හිතුණා ජීවිතේ අපි හැමෝටම පොදු සහ අපි හැම දෙනාම බලාපොරොත්තු වෙන කාරණාවක් පිළිබඳව අද දවසේදී මං ඔබත් සමඟ කතා කරනවා කියලා. අද මම තෝරාගත්ත මාතෘකාව තමයි සාර්ථකත්වය. සාර්ථකත්වය කියන එක අපි හැමෝගෙම ජීවිතවලට පොදු කාරණාවක්. අපි දැන් මේ උදේ ඉඳන් හවස් වෙනකන් රැකියා කටයුතු වල නිරත වෙලා අධ්‍යාපන කටයුතු වල නිරත වෙලා මහන්සි වෙන්නේ මොකටද? අපේ ජීවිත සාර්ථක කරගන්න. ජීවිතයේ යම් යම් අරමුණු තියෙනවා අපිට. ඒ අරමුණු කරා අපි යනවා. ඒවා සාර්ථක කරගන්න අපි අපේ ජීවිතයේ උපරිමයෙන්ම වැරවිරිය යොදනවා. එතකොට සාර්ථක ජීවිතය කියන එක සහ සාර්ථකත්වය කියන එක ගත්තොතින් මං කැමති අපි සියලු දෙනාම කොටස් දෙකකට බෙදලා වෙන් කරන්න. එක කොටසක් ගත්තොත් මං කැමති කියන්නේ සාර්ථකත්වය කරා ළඟා වෙමින් පවතින කොටස. අනිත් කොටස සාර්ථකත්වය කරා ළඟා වුණු කොටස. මම මෙතනදී සාර්ථක සහ අසාර්ථක කියන වචන දෙක පාවිච්චි කරන්නේ නැහැ. මොකද මගේ පෞද්ගලික විශ්වාසය මේ ලෝකයේ අසාර්ථක මිනිස්සු කවුරුත් නැහැ. සාර්ථකත්වය කරා ළඟා වෙමින් කවදාම හරි මම සාර්ථකත්වයට පත් වෙනවා කියන තැන ඉන්න මිනිස්සු තමයි අපිට ජීවිතේ දකින්න ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මම කැමති කොටස් දෙකකට අපිව බෙදලා වෙන් කරන්න. සාර්ථක උන සහ සාර්ථකත්වය ළඟා වෙමින් පවතින කියන. නමුත් අපි ගැඹුරින් කල්පනා කරලා බැලුවොතින් සාර්ථකත්වයට ළඟා වෙච්ච මිනිස්සුත් යම් කිසි දෙයකින් සාර්ථක වුණාම එතනින් නතර වෙන්නේ නැහැ. ඒගොල්ලන් නැවතත් අර සාර්ථකත්වය කරා ළඟා වෙන කියන කොටසට අයිති වෙනවා. ඒ වගේම තමයි අපි කල්පනා කරලා බැලුවොත් මේ සාර්ථකත්වය කියන එක අපිට ලේසියෙන් ළඟා කරගන්නට බෑ. ඒක ඇත්තටම හරිම අමාරුයි. අපි අපේ පෞද්ගලික ජීවිතවලට බිලා බැලුවොතින් අපි ජීවිතේ සාර්ථක කරගත්තු යම් යම් කාරණා ගැන අපි හිතලා බැලුවොතින් අපිටම තේරෙනවා ඒ සාර්ථකත්වය කරා ළඟා වෙන්න අපි කොච්චර වෙහෙසක් මහන්සියක් දරුවද කියලා. අසංක, ඔයා මොකද හිතන්නේ ගැන?
එතරම් සුගන්න අපි වයසෙන් යම් තාක් දුරකට මොහුකුරා ගියත් අපි අපේ ජීවිතේ අපි ලංකාවේදී අපගේ ශිෂ්‍යභාවය අපි ඉකුත් වෙලා ඊට පස්සේ අපි යම් මොහුකුරා ගිහිල්ලා විවාහ ජීවිතවලට ඇතුළත් වෙලා නැවතත් අපි ශිෂ්‍යයින් විදිහට මේ රටට පැමිණෙනවා. ඇත්තරම අන්න ඒ එක් සම්දිස්ථානයක් තමයි අපේ ඔයාගෙත් මගෙත් ශිෂ්‍ය ජීවිතයේ එක් තැනක් තමයි ඉන්නකා ගිල්ලල සදර්න් ඉන්ස්ටිට්‍යූට් ඔෆ් ටෙක්නොලොජි කියන්නේ. ඉතින් ඇත්තරම අපි එතෙන්ට ආවේ ඇයි කියන පසුබිම තෝරලා බැලුවත් ඔයා කියපු ඔයාගේ ඒ මාතෘකාව සාර්ථකත්වය කියන එක හඹාගෙන ආපු ඒ ගමනේ එක් සම්දිස්ථානයක් තමයි එතන. ඉතින් ඇත්තරම අපේ මව් රටින් ලංකාවෙන් අපි පිටත් වුණේ සෑහෙන්න බලාපොරොත්තු තියාගෙන, කවුරුවක්වත් අසාර්ථක වෙන්නේ නෙමෙයි අපේ ජීවිතේ එක් තැනකට අපි ළඟා වෙනවා කියන ජඩි අදිෂ්ඨානයක් ඇතිව. ඉතින් මම හිතනවා මේ වැඩසටහනෙන් ඔයා අද මේ කතා කරන්න හදන මාතෘකාව බොහොම හොඳයි. මොකද මේ ජීවිතේ අසාර්ථකයි කියන මිනිසුන් කොතනකවත් නැහැ. ඒක තමයි මගේත් අදහස. එහෙමනම් සාර්ථකත්වය සහ අසාර්ථකත්වය කියන මාතෘකා දෙකක් ඇයි අපතර ඇති වෙලා තියෙන්නේ? මම හිතනවා ඒකට අදිෂ්ඨායන කියන වචනේත් යම් කෙනකින් ගෑවෙන්න ඕනේ. අපි විසින්ම තමයි අපේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය කියන එක ඇති කරගන්නේ. ඉතින් අපි මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ යම් වයසෙන් යම් මොහුකුරා ගිය මොහොතක අපිට කාටවත් අසාර්ථකත්වය කියන වචනය ගැන දෙයක් කියන්න අවශ්‍ය නැහැ. අපි දෙයක් කියනවා නම් කියන්න ඕනේ සාර්ථකත්වය පිළිබඳවම පමණයි. මම හිතනවා ඔයාගේ ආරම්භය හොඳයි කියලා. ඉතින් සුගන්නේ, ඔයා මොනවද සාර්ථකත්වය ගැන තව මොනවද ඔයාලට තියෙන්නේ?
ඔව්, ඒක ඇත්ත. අපි ඇත්තටම ගත්තොත්, අපි පෞද්ගලිකව ගත්තොත් අපි සාර්ථකත්වයේ එක සම්දිස්ථානයක තමයි මේ ඉන්නේ. අපේ නෑදෑයෝ, හිතමිතුරෝ, ආදරය කරන අය හැමෝම දාලා කාත් කවුරුත් දන්නේ නැති රටකට ඇවිල්ලා මේ තනියම ගත කරන ජීවිතය ඇත්තටම සාර්ථකත්වයේ එක සම්දිස්ථානයක් කියලා ඇත්තටම මමත් ඒකට එකඟයි. ඒ වගේම දැන් අද මම මේ ගත්ත මාතෘකාවට මං තව උදාහරණයක් මං ලෑස්ති වෙනකොට මං හිතුවේ අපි උදාහරණයක් විදියට දැන් අපි ගත්තොතින් එහෙම විලක පීනන හංසයෙක්ව ගත්තොතින් හංසයා ලස්සනට පීනගෙන යනකොට අපි උදියා බලාගෙන ඉන්නවා. අපි තනවා අනේ මේක හරි ලේසි වූ හිමීට මේ විලේ පීනගෙන යනවා නේද කියලා අපිට එළියෙන් බැලුවම පේනවා. නමුත් අපි චුට්ටක් ළඟට ගිහිල්ලා හොඳට උදිහා බැලුවොත් අපිට බලාගන්න පුළුවන් ඔය ලස්සන ගමන යන්න කොච්චර හයියෙන් උගේ කකුල් දෙකෙන් ඒ පීනන්න හදන වෙරවීරිය හුළඟේ බාධක එනවා. සමහරක් වෙලාවට සත්තුන්ගෙන් බාධක එන්න පුළුවන් විලේ ඉන්න. නමුත් ඒ හංසයා සෑහෙන මහන්සියක් දරනවා විලේ එහාටයි මෙහාටයි පීනන්න. ඒ වගේම තමයි අපිට මුණගැහෙන ජීවිතේ සාර්ථක කරගත්ත මිනිස්සුත් ඒ වගේම තමයි. දැන් ඒ සාර්ථකත්වේ කරා ළඟා වෙච්ච මිනිස්සු විතරක් නෙමෙයි, අපි පෞද්ගලිකව දැන් මම මාවම ගත්තත් මන් දන්නවා මගේ ඉලක්කයක් කරා ගමන් කරනකොට ඒ ඉලක්කයට ගමන් කරන්න මං කොච්චර වෙරවීරියක් දරුවද කියලා. ඉතින් ඒ සාර්ථකත්වය කියන දේ කවදාවත් ඉබේ පහළ වෙන දෙයක් නෙමෙයි, ඒක අපි ළඟා කරගන්න ඕන දෙයක්. එතකොට සාර්ථක ජීවිතයකට අපි එබිලා බැලුවතින්, ලං වෙලා බැලුවතින් අපිට ඉගෙන ගන්නට පුළුවන් ඔවුන් කොච්චර වෙරවීරියක් දරනවද ඒ ජීවිත ගමනට යන්න කියලා. ඉතින් අපි තවදුරටත් මේ ගැනම කතා කරන්නට යනවා. තව ඉස්සරහට ජීවිතේ සාර්ථක කරගත්ත අපිට ඉතාමත් ළඟින් ඉන්න පුද්ගලයෙක් ගැන අපි කතා කරන්නට යනවා. නමුත් මං හිතනවා ටිකක් වැඩිපුර කතා කරපු නිසා අපි ගීතයකට යොමු වෙලා නැවත වරක් කතා බහට එකතු වෙමු කියලා.
අවසගන්නේ අපේ මාතෘකාව මේ සාර්ථකත්වය. අපි ජීවිතයේ සාර්ථකත්වය පටන් ගන්න කොතනින්ද? මම හිතන්නේ අපි සාර්ථකත්වය කියන දේ අපි ඉපදුණු දවසේම තමයි පටන් ගන්නෙ. අපට කිසිම දෙයක් නොදැනුණත් නොහැඟුණත් අපට ඒ දේ අපට හඟවන්නේ අපේ අම්මා. මම හිතන්නේ අම්මා තමයි මේ හැම සාර්ථකත්වයක් පිටු අපේ තියෙන මේ සාර්ථකත්වය පිටුපස්සෙම සිටින්නේ කියලා. ඉතින් මම හිතුවා පළවෙනි සින්දුව අපේ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහත්මයාගේ ගීතයක් ඔබට පිළිගන්න. මෙම ගීතය පද රචනාව ප්‍රේමකීර්ති අල්විස් මහතා, සංගීතවත් කොට ගායනා කරන්නේ වික්ටර් රත්නායක මහත්මයාමයි. අපි දැන් මේ ගීතය අහලා බලමු.
මේ වෙනකොටත් දන්නවා ලෙස්ටර් ජේම්ස් පීරිස් ෂූරීන් සහ සුමිත්‍රා පීරිස් එකතුව නිර්මාණය කළ වෛෂ්ණවී සිංහල චිත්‍රපටය සිප්පල පදනම මගින් ඔක්තෝබර් 7 වෙනි ඉරිදා ඔක්ලන් නුවරදී තිරගත වෙන බව. ප්‍රවේශ පත්‍ර සඳහා අමතන්න රුවන් 0.22, 0.48, 4.6, 7.0. සුනිල් 0.21, 8.24, 6.16. මහින්ද 0.21, 0.69, 1.27. මතක තියාගන්න දිනය ඔක්තෝබර් 7 ඉරිදා වේලාව සවස 2ට ස්ථානය එවන්ඩේල්හි හොලිවුඩ් සිනමා ශාලාව.
හොඳයි, ගීතය රසවින්ද කියලා අපි විශ්වාස කරන ඔබ සියලුම දෙනා අපි ගීතය වාදනය වෙනකොට අපි කතා කර කර හිටියේ ඇත්තටම අම්මා තමයි අපේ ජීවිතේ ශක්තිය කියලා. මම උදාහරණයක් දුන්නා අද මගේ පළවෙනි ගුවන් විදුලි වැඩසටහන. මේකට එන්න කලින් පුංචි වෙලාවකට කලින් මගේ අම්මා ඉන්නේ ලංකාවේ. මං මගේ අම්මට කතා කරලා ඇත්තටම ආවේ අම්මේ මං අද මෙහෙම වැඩසටහනකට යනවා කියලා. ඒ අම්මා හොඳයි හොඳට කරලා එන්න දුවේ කියන ඒ වචන ටික අම්මගෙන් ගන්න ඕන ඌමනාවට මං අම්මට සුළු වෙලාවකට හරි දුරකථනයෙන් අමතලා ආවා. ඇත්තටම ආදරේ උල්පත අම්මා, අපේ ජීවිතේ ශක්තිය අපේ අම්මා. අපි ගීතේ රස විඳිනට කලින් කතා කර කර හිටියේ ජීවිතේ සාර්ථකත්වය ගැන. සමහරක් විට මගදී අපේ වැඩසටහනට එකතු වෙච්ච අපේ අසන්නන් ඉන්නවා නම් අපි ගීතය රසවිඳිනට කලින් සාර්ථකත්වය කියන දේ ගැන කතා කර කර හිටියා. අපි තවදුරටත් ඒ ගැන කතා කරන්නට යනවා. දැන් මේ සාර්ථකත්වය කියන එක නිකම්ම ළඟා කරගන්න බැහැ කියලා අපි ගීතය වාදනය වෙන්න කලින් කතා කරා. සාර්ථකත්වයට ළඟා වෙනකොට අපිට විවිධ බාධක කම්කටොළු වෙන බව අපි මෙනෙහි කරා. අසංක, ඔයා කවදා හරි ශ්‍රී පාද කන්ද නැගලා තියෙනවද?
ඇත්තටම ශ්‍රී ලංකික බෞද්ධයන් විදිහට අපි අපේ මුදුන් මාකඩක් විදිහට සලකන ශ්‍රී පාදය. ඔව්, මම තුන් පාරක් ශ්‍රී පාදය වන්දනා කළා තියෙනවා.
තුන් පාරක්? ඕකේ. මම දෙපාරක් නැගලා තියෙනවා. කියන්නේ අපි දෙන්නම් මොඩියෝ කියනවනේ. අර එකපාරක්කට වඩා ගිය කෙනත් එකපාරක්වත් නොගිය කෙනත් මොඩියෝ කියලා කමන්නේ. ඒක ගැන අපි පස්සේ කතා කරමු. ශ්‍රීපාදයේ ගැන මේ සාර්ථකත්වය කියන සාර්ථකත්වයට ළඟා වෙනකොට තියෙන බාධක කම්කටොළුත් එක්ක සම්බන්ධ කරලා ගත්තම ශ්‍රීපාදයේ කඳ තරණය කරන එක ගැන ඔබට මොනවද හිතෙන්නේ?
ඇත්තටම මතුපිටින් බැලුවොත් ශ්‍රීපාදය කියන්නේ ලොකු කඳක්. අපි ආගමික පසුබිම පැත්තකින් තිව්වොත් අපේ මාතෘකාවට අදාළව කතා කරොත් මේක ලොකු කන්දක්. බාධක ගොඩක් සහිත දේශගුණයේ කටුක සීතලක් තියෙන්නේ. ඒ වගේම නගිනකොට හිතෙනවා ඇයි ආවේ කියලා. නමුත් නැග්ගට පස්සේ හිතෙනවා බැලලා ගියා නම් අපරාධ කියලා.
ඔව් ඇත්ත. මට ඕන කරන උත්තර ටික ඒ විදිහටම ලැබුණා. මම තව එක දෙයක් මේකට එකතු කරන්න කැමතියි. ශ්‍රීපාදයට යන්න මාර්ග දෙක තුනක් තියෙනවා. කොයි මාර්ගේ අපි තෝරගත්තත් එක එක මාර්ගවල එක එක බාධා කම්කටොළු තියෙනවා. නමුත් මොන මාර්ගේ තෝරගත්තත් අන්තිමට අපේ නවාතැන් පොළ වෙන්නේ කඳ මුදුන. ඉතින් ඒ වගේ තමයි මේ අපේ ජීවිතේ සාර්ථකත්වය කියන එක. දැන් අපි සාර්ථකත්වයට පත් වෙන තීරණය කරොත් ඒ සාර්ථකත්වයට ළඟා වෙන්නට අපිට එක එක මාවත් තියෙනවා, එක එක ක්‍රම තියෙනවා. ඒ වගේම තමයි ඒ මොන මාර්ගේ තෝරගත්තත් ඒ මාර්ගේ එක එක විදිහ බාධක තියෙනවා. සමහරක් වෙලාවට සිත්‍රිද වීම ඇති වෙන්න පුළුවන්, නොයෙකුත් දේවල් වෙන්න පුළුවන්. නමුත් ඒ සියල්ලටම හොඳින් මූණ දුන්නොත්, කැපවීමෙන් වැඩ කරොත්, ඉවසීමෙන් මේ ගමන ගියොත් සාර්ථකත්වයට ළඟා වෙන්නට පුළුවන්. හරියට අර සිරිපාදේ කඳ නගිනවා වගේම තමයි. කකුල් දෙක අල්ලල්ල මග නතර වෙවි, කෝපි බොන්න පුළුවන්, අග්ගලා කනවා, ඒ හැම දෙයක්ම කරලා තව අපිට එකතු වෙලා අපිව දිරිගන්වන තව කට්ටිය ඉන්නවා, අපිට උදව් කරන කට්ටිය ඉන්නවා. ඒ හැම දෙයක් තුළින්ම අපි අන්තිමට කඳ මුදුනට ගිහිලා නැවතත් අපිට යන්න ඕන තැනට අපි යනවා. දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ ඇත්තටම ජීවිතයේ සාර්ථකත්වයට පත් කරගෙන දිගු ගමනක් ආපු විශේෂ පුද්ගලයෙක් ගැන. මුලින්ම මම කැමති දෙයක් මතක් කරන්න. දැන් සමහරක් කෙනෙකුට හිතෙන්න පුළුවන් ප්‍රසිද්ධ පුද්ගලයෝ විතරද ජීවිතේ සාර්ථක කරගෙන තියෙන්නේ. එහෙම නැත්නම් සාර්ථක පුද්ගලයෝ සියලු දෙනාම ප්‍රසිද්ධද? නෑ, එහෙම දෙයක් නැහැ. මේ ලෝකේ කතාබහට ලක් නොවන ජීවිතේ තමන්ගේ ඉලක්ක සාර්ථක කරගත්ත ඕනතරම් පුද්ගලයෝ ඉන්නවා. දැන් උදාහරණයක් විදියට ගත්තොත් මම මේ ඔබත් එක්ක කතා කරන මම ජීවිතේ යම් යම් දේවල් සාර්ථක කරගෙන තියෙනවා. දැන් අද මැදිරියේ මාත් එක්ක එකතු වෙලා ඉන්න සියලු දෙනාගේ ජීවිත යම් 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 ආකාරවලින් සාර්ථක වෙලා තියෙනවා. අසාගෙන ඉන්න ඔබත් ජීවිතේ සාර්ථකත්වයට පත් කරගෙන ඇති එක එක විදියවල් වලට. එහෙමයි කියලා අපි ගැන හැමෝම කතාබහ වෙන්නේ නැහැනේ. අපි ගැන අන්තර්ජාලයේ තොරතුරු පළ වෙන්නේ නැහැ. අපි ගැන ගුවන් විදුලියේවත් රූපවාහිනී නාලිකාවලවත් කතා වෙන්නේ නැහැ. නමුත් ඒකෙන් තීරණය වෙන්නේ නැහැ අපේ ජීවිත සාර්ථක නැහැ කියලා. ඒ වගේම තමයි අද මම මේ කතාබහට ලක් කරගන්න යන පුද්ගලයා තෝරගන්න විශේෂම කරුණක් තියෙනවා. දැන් අපි ගත්තොත් ලෝකයේ රටවල් ගත්තම එක රටක් තවත් රටවල් අතර ජනතාව අතර ප්‍රසිද්ධ වෙන්න විවිධ හේතු තියෙනවානේ. දැන් අසංක මං ඔයාගෙන් ඇහුවොත් නව ශ්‍රීලන්තය ලෝකයේ අනිත් මිනිස්සු අතර ප්‍රසිද්ධ ඇයි කියලා ඔයා මොකද හිතන්නේ?
හේතු ගණනාවක්ම කියන්න පුළුවන්. නමුත් බැලු බැලමට පේන්නේ නව ශ්‍රීලන්තය කියන්නේ ඉතා ප්‍රසිද්ධ කිරි කෘෂිකාර්මික අතින් ප්‍රසිද්ධ රටක්. ඒ වගේම කිරි නිෂ්පාදන අතින් ලෝකයේ බොහොමයක් රටවල කිරි අවශ්‍යතාවයන් සපුරන්නේ නව ශ්‍රීලන්තය සමගින්.
එතකොට මම හෙවොත් ඉන්දියාව
ප්‍රසිද්ධ වෙන්න හේතු ගණනාවක් තියෙනවා. එකක් තමයි ඉන්දියාවේ තියෙනවා මුළු ලෝකෙම පිළිගත්ත සහ මුළු ලෝකෙම දැනට අනුගමනය කරන සාහිත්‍ය සහ කලා ක්‍රම කිහිපයක් අපි කියනවා ස්ටයිල්ස් කියලා. ඒවට උදාහරණයක් විදියට එක මියුසික් ස්ටයිල් එකක් තියෙනවා. ඒ වගේ ගොඩක් ක්‍රම තියෙනවා. තවත් පැත්තකින් ලෝක ප්‍රසිද්ධ සාර්ථකත්වයේ මම පැත්තෙම ගියපු පුද්ගලයන් කිහිප දෙනෙක් සිටිනවා. එතම මෙතන ඉන්දියාව ඒ අතින් ගොඩක් ප්‍රසිද්ධ තැනක සිටිනවා කියලා.
තව මම එකට එකතු කරුවොත් ඉතින් අපි හිතමු ටජ් මහල ලෝකයේ පුදුමහතකින් එකක්. ඒ නිසා දන්නවා. එහෙම නැත්නම් සමහරක් රටවල් ආසියාතික රටවල් ගොඩක් ඒගොල්ලන්ගේ සිනමා කර්මාන්තය නිසා දන්නවා. එතකොට චීනය ගත්තොත් ඔබ හිතන්නේ ඇයි ඔවුන් ප්‍රසිද්ධ?
දැන් නම් චීන ගැන කතා කරන්නත් බයයි. මේ දවස්වල ඇමරිකාවත් එක්ක ලොකු ගැටලුවක් තියෙන නිසා. ඇත්තටම චීනය අරකියෝගේ චීනය අත ගොඩක් දේවල්වලින් ප්‍රසිද්ධයි. අපි ගත්තොත් චීන මහා ප්‍රාකාරය තමයි මුලිකම අපට මතක් වෙන දේ.
ඔව්. ඒ වගේම ලෝකේ මම හිතන්නේ ජනගහනය වැඩිම රට විදිහට චීනය ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඉතින් දැන් ඔය වගේ තමයි ඒ රටවල් එක එක දේවල් වලට ලෝකේ ප්‍රසිද්ධ වෙලා තියෙනවා. වගේම ලංකාවත් යම් යම් කාරණා නිසා ලෝකේ ප්‍රසිද්ධ වෙලා තියෙනවා. දැන් කාගෙන් හරි මං ඇහුවොතින් එහෙම ලංකාව ලෝකේ ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන මොකටද කියලා කවුරු හරි දැන් මම ඇහුවම මගේ යාළුවෙක්ගෙන් ලංකාව මොකටද ලෝකේ ගොඩක්ම ප්‍රසිද්ධ කියලා එකපාරටම මට කිව්වේ ක්‍රිකට් ක්‍රීඩාව කියලා. ඔව්, ඇත්ත. ක්‍රිකට් ක්‍රීඩාව නිසා හොඳ හෝ නරක හෝ පැත්තට ලංකාව ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒතකොට දැන් මම කල්පනා කරලා බැලුවා ලංකාව කියන ඉතාමත් සුන්දර පුංචි දිවයින නව ශ්‍රීලන්තයේ ඉන්න පිරිස කොහොමද හඳුනගන්නේ කියලා. මම ඉතින් දැන් කල්පනා කරලා බලනකොට මම බැලුවා ක්‍රිකට් කියන ක්‍රීඩාව නව ශ්‍රීලන්තයේ එච්චරම ප්‍රසිද්ධ නැහැ. නමුත් ලංකාව කියන නම නව ශ්‍රීලන්තයට ගෙනාපු එකම එක ප්‍රසිද්ධ දෙයක් තියෙනවා. ඔයා හිතන්නේ මොකක් කියලාද?
මම හිතන විදිහට අපි හැමෝම අතර ප්‍රසිද්ධ පානයක් වන තේ නිසා.
හරියටම හරි. දිල්මතේ. දිල්මතේ කියන්නේ නව ශ්‍රීලන්තයේ හැම කොනකම ප්‍රසිද්ධ දෙයක්. දැන් මං කරන රැකියාවත් එක්ක බලනකොට මට දවස ගානේ එක එක අලුත් මිනිසුන්ව අඳුනගන්න ලැබෙනවා. ඉතින් මට පුරුද්දක් තියෙනවා මං මාව හඳුන්වලා දෙනකොටම මං කොයිම වෙලාවක හරි ඒගොල්ලන්ට කියනවා මම සුගන්ණ්‍යා මම ලංකාවෙන් කියලා. මොකද ගොඩක් අයට වැරදි වැටහීමක් තියෙනවා අපේ අපිව දැක්ක ගමන් අපි ඉන්දියාවෙන්ද කියන අර වැරදි වැටහීම ඇති වෙන නිසා මං කොහොම හරි කියා ගන්නවා මම ලංකාවේ කියලා. එතකොට ගොඩක් දෙනා ටග් ගාලා කියන්නේ ලංකාවේද ඩිල්මටි. ඩිල්මටි වලටත් වඩා සමහරක් අය එකපාරට මේකේ නිර්මාතෘවරයාගේ නමින්ම හඳුනනවා. නිකන් හරියට නිකන් ඔවුන්ගේ නිකන් යාළුවෙක් වගේ මිස්ටර් ෆර්නැන්ඩෝ එහෙම කියලා තමයි කියන්නේ. ඉතින් මම ඒ නිසා අද තෝරගත්තා මේ වැඩසටහනේදී ඩිල්මටි නිර්මාතෘවරයා මෙරිල් ජෝසප් ෆර්නැන්ඩෝ ගැන පුංචි වෙලාවක් කතා කරන්න ඕනේ කියලා. ඔහු ගැන කතා කරන්න කලින් මං තව දෙයක් මතක් කරන්න කැමතියි. මේ ඩිල්මාතේ ආයතනයේ ප්‍රධාන කාර්යාලය තියෙන්නේ ලංකාවේ පෑලියගොඩ නගරයේ, හරියටම පෑලියගොඩ හන්දියේ තමයි මේක තියෙන්නේ. මං ලංකාවේ ඉන්නකොට, මං රැකියාවට යනකොට සතිය දවස් පහක්ම මං ඔය ආයතනේ පාස් කරගෙන යනවා. උදේට යනවා, හවසට එනවා. ඉතින් මං දන්නවා මේක තමයි ඩිල්මාටි ෆැක්ටරි එක කියලා. නමුත් කවදාවත්ම මං ඒ ගැන ගැඹුරින් හිතන්නට යොමු වුණේ නැහැ. මේක ෆැක්ටරිය මෙතන තියෙනවා, ඒක තමයි ඩිල්මාතේ හැදෙන්නේ. ලංකාව ඇතුළත ඩිල්මා ටී එච්චරම ප්‍රසිද්ධත් නැහැ. ඉතින් ඒක නිකම් මගේ ඔළුවේ තිබුණා. නමුත් නවසීලන්තයට ආවහම මට තේරුණා, අනේ මේ පෑලියගොඩ හන්දියේ තියෙන මේ කර්මාන්ත ශාලාව ලෝකේ කොච්චර ප්‍රසිද්ධ දෙයක්ද කියලා. ඉතින් ඇත්තටම ඔහු ජීවිතයේ සාර්ථකත්වය කරා ළඟා වෙච්ච, ලංකාවේ නම ලෝකේ පුරාවටම ගෙනිච්ච පුද්ගලෙක්. ඔහුගේ මුළු නම තමයි මෙරිල් ජෝසප් ෆර්නැන්ඩෝ. 1930 තමයි ඔහු මේ ලෝකයට බිහි වෙන්නේ. ඉතින් පුංචි කාලේ ඉඳන් කතෝලික පරිසරයක, කතෝලික පවුල් පසුබිමක තමයි ඔහු හැදිලා වැඩිලා තියෙන්නේ. ඔහු එක තැනක සඳහන් කරනවා ඔහුට හොඳ පුරුදු පුරුදුනේ ඔහුගේ අම්මගෙන් කියලා. ඔහු කියනවා, මට කාගෙන් හරි චොක්ලට් එකක් හම්බුණත් අපේ අම්මායි දෙපාරක් හිතන්නේ නැහැ, මගෙන් අහන්නේවත් නැහැ මම කැමතිද නැද්ද කියලා බලන්නෙත් නැහැ. කෙලින්ම ඒක දෙකට කැඩුවා, මගේ එහා පැත්තේ ඉන්න ළමයට දුන්නා. මම ඇඬුවත් මම වැළපුණත් අපේ අම්මා ඒ ගැන හිතන්නේ නැහැ කියලා. තවත් තැනක ඔහු සඳහන් කරනවා ඔහු කතෝලික පසුබිමකින් එන නිසා හැම ඉරිදම දේවස්ථානයේ පූජාවට ඔහු යන්න ඕනේ. ඔහුගේ තාත්තා ඔහුව පූජාවට යන්න අවදි කරන්නේ උදේ 5:15 ඉරිදා දවසක. උදේ 5:15 දේවස්ථානයට යන්නට ලෑස්ති වෙනවා කියන එක ඇත්තටම ලොකු කැපවීමක් විදියට තමයි මම දකින. ඉතින් ඉතාමත් සුන්දර පවුල් පසුබිමකින් එන මේ මෙරිල් ජෝසප් ෆර්නැන්ඩෝ කියන චරිතය ඔහුගේ ජීවිතේ සාර්ථකත්වය කරා ඔහුගේ ජීවන ගමන පටන් ගන්නෙ 1948 ශ්‍රී ලංකාවට නිදහස ලැබුණ අවුරුද්දේ. පුංචි කාලේ අපි හැමෝටම තියනවා වගේ හීනයක් ඔහුටත් තිබිලා තියෙනවා. දැන් කවුරු හරි අපෙන් හැවම් පොඩි කාලේ ඔයා කවුද වෙන්න කැමති කියලා අපි කියනවනේ වෛද්‍යවරියක්, එහෙම නැත්නම් ගුරුවරියක් කියලා. ඔහුට වෙන්න ඕන වෙලා තියෙන ඇත්තටම නීතිඥවරේ. නමුත් ඔහු කියනවා ඒක වාසනාව වෙන්න පුළුවන්. ඔහුගේ ආගමික පසුබිමෙන් එනකොට ඔහු කියනවා ඒක ඔහුගේ ඔහු අධහන දෙවියන් වහන්සේට ඔහු ගැන තිබුණ සැලැස්ම කියලා ඔහු එක වෙලාවක හඳුන්වනවා. නමුත් ඔහුට යම් මොහොතක රැකියාවක් හම්බ වෙනවා බ්‍රිතාන්‍ය ආයතනයක් මගින් පවත්වාගෙන යන තේ කර්මාන්ත ශාලාවක තේ රස පරීක්ෂකවරයෙක් වෙන්න. ඔහු කියනවා සාමාන්‍යයෙන් ලංකාවේ මිනිස්සුන්ට රස පරීක්ෂකවරයෙක් වෙන්න කොහෙත්ම අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැලු. මොකද අර මිරිස්, ගම් මිරිස් දාලා තුන පහ දාලා කෑම කාලා ඒගොල්ලන් සුදු මිනිස්සු හිතාගෙන ඉන්නේ අපේ දිවට රස දැනෙන්නේ නැහැ කියලාද. ඉතින් කවමදාවත් ලංකාවේ මිනිස්සුන්ව ඒගොල්ලන් රස පරීක්ෂකයෙ විදිහට ගන්නේ නැහැලු. කොහොමරි ඒ කාලේ ගත්ත රස පරීක්ෂකයෝ 6 එක්කෙනෙක් වෙන්නට මේ මෙරිල් ජෝසප් ෆර්නැන්ඩෝ කියන පුද්ගලයාට අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් මාස 3 කාලයක් ලංකාවේ පුහුණු වීම ලැබලා ඊට පස්සේ ආයතනය තුලින් ඔහුට පුළුවන්කම ලැබිලා තියෙනවා එංගලන්තයේ තවදුරටත් පුහුණුවකට යන්න. ඉතින් එංගලන්තයේ ඔහු අවුරුදු 4 පුහුණු වීම කටයුතු කරලා තියෙනවා. එක එක ආයතනවල වැඩ කරලා තියෙනවා, එක එක අංශවල වැඩ කරමින් විවිධ ජීවිතයට අත්දැකීම් ලබා ගනිමින් ඔහු වැඩ කරලා ඉන්නකොට ඔහු කියනවා ලංකාවේ තේ සිලෝන් ටී ඒ ඔහු වැඩ කරපු තැන්වල පැකට් වලට දානකොට ඔහුට අමුතුම හැඟීමක් ඇති වුණාලු. අනේ මේ ලංකාවේ තේ නේද කියන ආඩම්බරකාරී හැඟීම ඔහුට ඇති වුණාලු. නමුත් මෙහෙම කාලයක් ඉන්නකොට ඔහු අර ඒ කර්මාන්ත ශාලාවල ඇතුලේ වැඩ කටයුතු වලට ඔහුට සම්බන්ධ වෙන්න හම්බුනාම ඔහු කියනවා ඔහුට ඇත්තට මේක අදහා ගන්න බැරුව ගියාලු. අනේ මගේ ලංකාවේ තේ වලට මේ මොනවද වෙන්නේ කියලා හිතුන අවස්ථාවක් ජීවිතයේ ඔහුට ආවලු. මොකද වෙලා තියෙන්නේ අර පිරිවැය අඩු කරගන්න කියලා මේ බ්‍රිතාන්‍ය ආයතන දකුණු අප්‍රිකාවෙන්, ඉන්දුනීසියාවෙන් වගේ එන තේ කලවම් කරලා තමයිලු ලංකාවේ තේවලට ආනයනය කරන්නේ. ඒගොල්ලන් පාරිභෝගිකයන්ට බෙදා හරින්නේ. පාරිභෝගිකයෝ හිතන්නේ මේක තමයි මේ නැවුම් ශ්‍රී ලාංකීය තේ කියලා. නමුත් ඔවුන්ට නියම රස ඒකෙදි අත්විඳින්න හම්බ වෙන්නේ නැහැ. අපේ ජීවිතේ දේවල් කරා යනකොට අපි කියනවානේ අපේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් තියෙනවා කියලා. අපි කියන්නේ ඒකට ටර්නින් පොයින්ට් එක කියලා. එතකොට මෙන්න මේ ටර්නින් පොයින්ට් එක මිස්ටර් මෙරිල් ජෝසප් ෆර්නැන්ඩෝ කියන තැනැත්තාගේ ටර්නිං පොයින්ට් එක වෙන්නේ අන්න එතන. එතනින් එහාට අපි කතා වහමු නැවතත් සින්දුවක් අහලා.
ඔව් අපි මීළඟට තෝරගත්ත ප්‍රවීණ ගායන ශිල්පී කල්පනාරත්න දිල්ගණි මහතාගේ ගීතයක්. මේ ගීතය ගායනා කරන්නේ දිල්ගණි මහතා. මේ ගීතය පද රචනා කළා තියෙන්නේ රත්නශ්‍රී විජේසිංහ මහතා. සංගීතය රෝහණ විරසිංහ මහත්මයා.
හොඳයි. ගීතයට කලින් අපි කතා කර කර හිටියේ මෙරිල් ජෝසප් ෆර්නැන්ඩෝ කියන ඉතාමත් අනර්ග ශ්‍රී ලාංකික පුද්ගලයාගේ ජීවිත කතාවේ හැරෝම් ලක්ෂ්‍ය ගැන. ඉතින් මං කවදුරටත් කතාව අරගෙන යනවා නම් එදා ඒ ඔහුට ඇතිවන කළු කිරීම ලංකාවේ තේවලට සිදුවීගෙන යන අහේනිය ගැන ඇතිවන කළු කිරීම තමයි ඔහුව දිරිමත් කරේ ඔහුගේම ආයතනයක් ඔහුගේම කර්මාන්ත ශාලාවක් පටන් ගන්නට කියලා. එතකොට 1962 කියන වර්ෂයේදී ඔහුට හැකියාවක් ලැබෙනවා ඔහුගේම කියලා ආයතනයක් පටන් ගන්නට. ඔහු කියනවා සේවකීන් 18 දෙනෙක්ගෙන් තමයි ඔහු ඒ කර්මාන්ත ශාලාව ආරම්භ කරේ කියලා. ඒ වෙලාවේදී ඔහු කියනවා සමහරක් දවස් තිබුණාලු ඔහු දවසට පැය 20 වැඩ කරපු. ඔහු කියනවා සේවකයා මම ආයතනයේ හිමියා කියලා වෙනසක් තිබුණේ නැහැ. සේවකෙක් වගේම මමත් වැඩ කරා. මම සමහරක් දවසට පැය 20ක් නිදි මරාගෙන වැඩ කරපු අවස්ථාවල් තිබුණා මේ ආයතනයේ අද තියෙන තත්වෙට ගෙන එන්නට කියලා. ඉතින් මේ අතරදී ඔහුට ඔහු විවාහයට පත් වෙනවා. ඔහුට පුතුන් දෙදෙනෙක් හම්බ වෙනවා. පුතුන් දෙදෙනාව මම මේ මොහොතේදී පුංචි කාරණයක් නිසා මතක් කරනවා. එක්කෙනෙක්ගේ නම දිල්හාන්, අනිත් එක්කෙනාගේ නම මලික්. ඔවුන් දෙදෙනාගේම නාමයේ මුල් අකුරු යොදාගෙන තමයි ඔහුගේ වෙළඳ නාමය පසුව ලෝකයට ඉදිරිපත් වෙන්නේ ඩිල්මා කියලා. දිල්හාන් සහ මලික් කියන නම් දෙක එකතුව. ඉතින් ලස්සනට ඔහුගේ ව්‍යාපාරය දැන් පවත්වගෙන යනවා. දැන් කෙනෙකුට හිතෙන්නට පුළුවන් මෙරිල් ජේ ෆර්නැන්ඩෝ මහත්තයා කියන්නේ හොඳ පවුල් පසුබිමකින් එන කෙනෙක්. ඔහුත් හොඳ රැකියාවක් කරලා එංගලන්තයට ගිහිල්ලා ඉගෙනගෙන තියෙනවා. අපි තවදුරටත් ඔහුගේ පවුල් පසුබිම බැලුවොත් එහෙම ඔහුගේ පුතුන් දෙදෙනාත් වැඩිපුර අධ්‍යාපනය හදාරන්නේ එංගලන්තේ. නමුත් ඒකත් අර සිංහලෙන් කියනවා වගේ රෝසමල් යහනාවක ගිය ගමනක් නෙමෙයි. ඔහු එක තැනකදී ඔහුගේ ජීවිතයට ආපු අභියෝග ගැන කතා කරනකොට ඔහු කියනවා එක්තරා අවුරුද්දකදී ඔහුගේ එක තේවත්තක් ලංකාවෙන් රාජසන්තක කරගත්තලු. ඔහු කියනවා එදා ඔහු ජීවිතේ ඉතාමත් පල්ලෙහාට වැටුණා කියලා. ඒක මානසික පීඩනයක් වුණා. ඒ වගේම ඔහුට මූල්‍යමය අතිනුත් ඒක ඉතාමත් පාඩුවක් වුණා. ඒ වගේම තමයි ඔහු ඉස්සල්ලාම පිටරටකට කියලා තේ යවන්න පටන් අරගෙන තියෙන ඔස්ට්‍රේලියාවේ තියෙන සුපිරි වෙළඳ සැලකට. ඔහු ඒ සුපිරි වෙළඳ සැලට ඔහුගේ ඩිල්මා ටී විකුණනකොට ඔහුත් එක්ක හිටපු තරඟකාරී සමාගම් මිලෙන් ඔහුත් එක්ක තරඟකාරී වෙලා තියෙනවා. ඉතින් ඔහුට පුළුවන්කම ලැබිලා තියෙනවා ඒ අභියෝගෙත් කොහොම හරි ජයගන්නට. ඒ වගේම තමයි වෙළඳ නාමය අනුකරණය කරනවා කියන එක ඔහුට තදින්ම දැනිලා තියෙනවා. නමුත් ඔහුගේ තිබුණ කැපවීමෙන් සහ අදිෂ්ඨානයෙන් ඔහු කොහොම හරි ඒ හැම බාධකයක්ම ජය අරගෙන ජීවිතේ හිමි පෙත්තටම නැග්ගා. ඉතින් මගේ දයාබර අසන්නනි, අපේ ජීවිතත් ඒ වගේම තමයි. අපිට තියෙනවා යම් යම් ඉලක්ක. ඒ කරා යනකොට අපිට යම් යම් බාධක ඇති වෙන්නට පුළුවන්. නමුත් අනිත් අයගේ උපකාරයනුත් උදව්වෙනුත් අපේ වෙර වීරියනුත් අපේ අධිෂ්ඨානයනුත් අපේ කැපවීමනුත් අපිට පුළුවන් අපේ ජීවිතයේ සාර්ථකත්වය කරා ගෙන යන්නට. ඉතින් නැවත වාරයක් අද දවසේදී මාත් එක්ක සම්බන්ධ වෙලා හිටිය එක ගැන ඔබට මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මම මේ මොහොත අවස්ථාවක් කරගන්නවා ඔබ සියලු දෙනාගේම ජීවිත සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වෙන්නට, ඔබගේ සියලුම ඉලක්ක කරා ළඟා වෙන්නට, ඔබට හැකියාව ධෛර්යය ලැබෙන්නට කියලා මම ඔබ සියලු දෙනාටම මේ මොහොතේදී සුභ ප්‍රාර්ථනා කරනවා. නැවත වාරයක් හමු වෙනකන් මම ඔබගෙන් සමු ගන්නවා. බොහොම ස්තුතියි.
ඔව්, ඇත්තටම අද අපි සාර්ථකත්වය කියන දේ ගැන තමයි පොඩ්ඩක් කතා කරේ. ඉතින් සුගන්‍යා, ඔයාටත් බොහොම ස්තුතියි. බොහොම කෙටි දැනුම් දීමකින් ඔයා මෙම පිටපත රචනා කරගෙන අපේ අසන්නන් වෙනුවෙන් ඉදිරිපත් කරපු එක ගැන. ඒ වගේම මම මේ වෙලාවේ මේ අවස්ථාවක් කරගන්නවා අපි දෙදෙනාටම මේ අවස්ථාව මේ ප්ලැනට් FM තුලින් අපේ යම් කිසි දක්ෂතාවයක් තියෙනවා නම් ඒක මොකක්ද කියලා අඳුරගෙන ඒක එළියට දාන්න අපි දෙන්නට මේ අවස්ථාව ලබා දුන්නු මේ මහින්ද අත්තනායක මහතා සහ සුජාත අත්තනායක මහත්මියත්. ඒ වගේම දුරකථනයෙන් අපිව සෑහෙන්න උනන්දු කරවපු ඒ රුවන් ප්‍රනන්දු මහතාටත් මම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. ඉතින් මම හිතනවා අපිට කාලීනව වඩාත් වැදගත් වෙන මාතෘකාවක් ඔස්සේ මිලඟ විඩසාලින් ඔබව හම්බ වෙන්න පුළුවන් කියලා. ඔව්, එහෙනම් මම ඔබ සැමටම සුබපතනවා. සුබ රාත්‍රියක් වේවා.
හොඳයි, අපි මුලින් කිව්වා වගේ ඔක්ලන් නුවර ශ්‍රී ලාංකික සමාජයට අලුතින් එකතු වුණ චූටි අමුත්තට ආශිර්වාදයක් කරලම අද වැඩසටහන අවසන් කරන්න අපි හිතුවා. ඒ සඳහා අපි තෝරගත්ත ආශිර්වාදාත්මක ගීතයක්. මේ ගීතය රචනා කළ තියෙන රත්නශ්‍රී විජේසිංහ, සංගීතය නිර්මාණය කරමින් ගායනා කරන්නේ පණ්ඩිත් අමරදේවයන්. එහෙමනම් මේ අලුත් චූටි පුතාටයි මේ ආශිර්වාදය.
වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිදි පුතුනේ වක් මල් කිනිටෙන්. සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිදි පුතුනේ වක් මල් කිනිටෙන්. පලාපතිවැඳ කෙළවට අංස පියාපත් සලමින්, පලාපතිවැඳ කෙළවට අංස පියාපත් සලමින්. නොමේ පායටි සඳකඩ පහන පායලා රහස්පති තාරකාව මුනුන් වී සරත් නුබ ගැබ ස්වර්ණමාලි මහසෑ අග කොත් පලන්දලා වන්නමාල් මහසෑ අග කොත් පලන්දලා. සතරවරම් දෙවි මහරජ සතර අතින් ඇවිදි පිරිත් පැන් ඉසිති පුතුනේ වක් මල් කිනිටෙන්. සතරවරම් දෙවි මහරජ සතර අතින් ඇවිදි පිරිත් පැන් ඉසිති පුතුනේ වක් මල් කිනිටෙන්. නෙලාගෙන ඇඟිලි පොකුරට කලා වැවුදී උත්පල නෙලාගෙන ඇඟිලි පොකුරට අක්ෂරාවියන් ලෙන්දොර වලා හිඳිනවා. වලාහක දෙවිඳු ඉසිවර ඇසිල් මල වලා පුතු දෙස සුරුමුණි විහාරය ළඟ අන්න හිඳිනවා. සුරුමුණි විහාරය ළඟ අන්න හිඳිනවා.
හොඳයි, දැන් එළඹිලා තියෙන්නේ සමු ගැනීමේ සහ වෙන්ව යාමේ නිමේෂය. අද නවසීලන්ත ස්පර් සංවිධානය වෙනුවෙන් සීසර ලංකා නිෂ්පාදනය කළේ මහින්ද අත්තනායක. අද වැඩසටහන ඉදිරිපත් කිරීමට එකතු වුණා අශංක දෙනියගේ සමග සුගන්‍යා විජේසේකර. සමු ගැනීමක් කියන්නේ සදාකාලික වෙන්ව යාමක් නොවන නිසා සිකුරාදා දවසක නැවත හමුවෙමු. මම සුජාතා අත්තනායක ඔබට සුබරාත්‍රිය.
පලාපතිවැඳ කෙළවට අංස පියාපත් සලමින්, පලාපතිවැඳ කෙළවට අංස පියාපත් සලමින්. නොමේ පායටි සඳකඩ පහන පායලා රහස්පති තාරකාව මුනුන් වී සරත් නුබ ගැබ ස්වර්ණමාලි මහසෑ අග කොත් පලන්දලා.